ස්ථාවර ස්ථාවර නියෝග විෂයත් දෙක යටතේ ප්‍රශ්නය කරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි, මගේ ප්‍රශ්නයට පෙර ගරු අග්‍රාමාත්‍යතුමාගෙත් ගරු සුසිල් ප්‍රේමජන්ට සභානායකතුමාගෙත් අවධානය යොමු කරන කැමති. අත් වශයෙන්ම අද ජාත්‍යන්තර කාන්තා දිනේ කාන්තාවන් වෙනුවෙන් ආරම්භ කරපු හොඳම සුබ සාධන වැඩසටහනක් තමයි ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල ලබා දීම. අත් වශයෙන්ම රුපියල් 2000 බැගින් මාසෙකට ලබා දුණු මේ මුදල අද වෙනකොට 4500 දක්වා වැඩි කරලා තිබෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි 50,000ට අඩු ආදායමක් ලබන මව්වරුන්ට කියලා මේක සීමා කරලා තිබෙනවා. විශේෂයෙන්ම රජයේ සේවය කරනතුළු ගොඩක් මව්වරුන් මේ නිසා මේ සහනාධාරයෙන් කප්පාදු වෙලා තිබෙනවා, ඒක අහිමි වෙලා තිබෙනවා. මේ වගේ අධි උද්දමන කාලයක් තුළ මේ වගේ සහනාධාරයක් කප්පාදු කිරීම සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ලංකාවේ ගැබිණි මව්වරුන් ඉන්නේ දළ වශයෙන් 150,000ක් පමණ. මාසිකව යන වියදම මිලියන 675,700 අතර වෙනවා. අවුරුද්දටම යන්නේ රුපියල් බිලියන 8යි. දැනටමත් යුනිසෙෆ් එකෙන් දිස්ත්‍රික් 7ක අවුරුදු 2කට අඩු දරුවන් 1,05,000කට රුපියල් 6,750ක් බැගින් ලබා දෙනවා. ඒ නිසා මගේ යෝජනාව කරු අග්‍රාමාත්‍යතුමනි, කරු සභානායකතුමනි, අද කාන්තා දිනේ දවසේ මේ රටේ ඉන්න සියලුම ගැබිණි මව්වරුන්ට මේ මාසකට ලබා දෙන 4500ක දීමනාව ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා.
අරු කථානායකතුමනි, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා නැහැ, නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් තමයි කටයුතු කරන්නේ. ඒකට සහයෝගය ලබා දෙනවා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන්. මම මේ පිළිබඳව කතා කරලා ඔබතුමාට පිළිතුරක් දෙන්න.
ගරු කථානායකතුමනි, ජනතාවට පැය 24 පුරාවටම විදුලි සැපයීමක් ලබා දීමට නම් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බව ගරු විශේෂභාර අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කර තිබුණා. මහජන උපයෝගීතා කොමිසමේ දැඩි විරෝධය දේශපාලනික බලපෑම මත බලහත්කාරයෙන් යටපත් කරමින් වැඩි කළ විදුලි බිල උග්‍ර ආර්ථික අර්බුදයක් සමග ජීවන අරගලයක යෙදී සිටින ජනතාවට ඒ අයව කබලෙන් ලිපට ඇද දැමීමක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. ගෘහස්ථ විදුලි බිලට පමණක් නොව මෙම ගාස්තු සංශෝධනයත් සමග ඇඟලුම් කර්මාන්ත, හෝටල්, ආපන ශාලා ඇතුළු සෑම කර්මාන්තයක්ම පාහේ පවත්වාගෙන යෑම අසීරු වෙලා තිබෙනවා. ඇතැමුන් සිය කර්මාන්ත වසා දැමීමට පවා මේ නිසා කටයුතු කරනු ඇතැයි වාර්තා වෙනවා. ආණ්ඩුව විසින් විදුලිවල මණ්ඩලයේ වියදම් පියවා ගැනීමට, දූෂණ හා වංචා තුළින් මණ්ඩලයට සිදු වූ පාඩු මහජනයා වෙතින් පියවා ගැනීමට මෙලෙස අසාධාරණ අයුරින් විදුලි ගාස්තු සංශෝධනය කර ඇති බවට නිරීක්ෂණය වෙනවා. මේක ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට සලකලා මම පහත සඳහන් ප්‍රශ්න අමාත්‍යවරයාට යොමු කරනවා. නව විදුලි ගාස්තු සංශෝධනය සඳහා සැලකිල්ලට ගනු ලැබූ නිර්ණායක කවරේද? මෙම ගාස්තු වැඩි කිරීමට එරෙහිව මහජන උපයෝගීතා කොමිෂමෙන් ඉදිරිපත් වූ නිරීක්ෂණ සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද සාධාරණීකරණයන් කවරේද? අධික විදුලි ගාස්තු සංශෝධනය විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලාභදායී ආයතනයක් බව පෙන්වා ආයෝජකින්ගෙන් වැඩි මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව කරනු ලැබූ ප්‍රයෝගයක් යයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති විසින් සිදු කළ ප්‍රකාශය සුළුකොට තැකිය හැකිද? ඒ සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය කුමක්? 2023 වර්ෂය සඳහා ජාතික වශයෙන් කොපමණ විදුලි නිෂ්පාදනයක් විදුලි පද්ධතියට එකතු කළ යුතුද යන්න රජය ඇස්තමිතු කර තිබේ. එය පසුගිය වසර 5 සමග සැසඳීමේදී ඇත්තේ වැඩිවීමක්ද අඩුවීමක්ද? එසේනම් ඒ කොපමණ ප්‍රතිශත වලින්ද කොපමණ ප්‍රමාණ වලින්? මෙම වසරේ සමස්ත විදුලි ඉල්ලුමෙන් කොපමණ ප්‍රමාණයක් ජලවිදුලිය මගින් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ? තාප බලාගාර මගින් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ? ගල්ලඟුරු සුළං හා වෙනත් මාර්ග මගින් කොපමණ ප්‍රමාණයක විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ? මෙම එක් එක් ක්‍රමවේද ඔස්සේ විදුලි නිෂ්පාදනය සඳහා වැය වෙන පිරිවැය එක් බලාගාරය අනුව කෙසේ වෙනස් වේද? විදුලි බල මණ්ඩලය විසින් සිදු කරන ලද නව විදුලි ගාස්තු සංශෝධනය එක් එක් කාණ්ඩයන්ගේ විදුලි ගාස්තුව පෙර පැවති මිලට සාපේක්ෂව කොපමණ ප්‍රතිශතයකින් වැඩි වී ඇත්ද? වැඩිම ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම සිදු කර ඇත්තේ ඒකක 30ත් 90ත් අතර අඩුම විදුලි පාරිභෝජනය කරනු ලබන අඩුහා මැදි ආදායම් ගෘහස්ථ පාරිභෝගිකයින්ට බව රජය දන්නේද? වැඩි වශයෙන් විදුලි පාරිභෝජනය සිදු කරන ලබන පුද්ගලින්ට විදුලි ගාස්තු ඉහළ යාම සිදු ඇත්තේ අඩු ප්‍රතිශතයකින් බව රජය පිළිගන්නේ. එසේනම් මේ සාධාරණ මිල වැඩිවීමක් වන්නේ කෙසේද? අඩු විදුලි ඒකක ගණනක් භාවිතා කරන ලබන ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහනදායී ක්‍රමවේදයක් දියත් කළ නොහැකි වන්නේ මන්ද? පසුගිය වසර පහ තුළදී විදුලි බල මණ්ඩලය විසින් ලබා ඇති ලාභ අලාභ වාර්ෂිකව කොපමණද? 2023 වසරේ විදුලි බල මණ්ඩලය මගින් පුරෝකථනය කළ ලාභය අලාභය කොපමණද? නව විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනු ලබන සමස්ත වාර්ෂික ආදායම කොපමණද? එමගින් පාඩු ලබන්නේ යයි පවසන විදුලි බල මණ්ඩලය මින් ඉදිරියට ලාභ සහිතව පවත්වාගෙන යා හැකිවන්නේ මන්ද? සමාවෙන්න යා හැකි වන්නේද? නොයසේ නම් ඉදිරියේදී විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීම උදෙසා නැවතත් විදුලි බිල ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේ. ඒ නැතහොත් ඒ සඳහා හඳුනාගත් වෙනත් විකල්ප තිබේද? ඒ මොනවාද? මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ අවධානය යොමු කරන්න කැමති මේ විදුලි ගාස්තු සංශෝධනයේ අත් වශයෙන්ම ගරු කථානායකතුමනි සිදු කෙරෙන්නට ඕන මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සහිතව. ඒ වුණාට මේ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති මෙම විදුලි ගාස්තු සංශෝධනයේදී මහජන උපයෝගිතා කොමිසමේ දැඩි විරෝධය නොසලකා හරිමින් තමයි මේ කර්තව්‍ය ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ වගේම මෙම විදුලි ගාස්තු සංශෝධනයේදී වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ ගොස් ඇත්තේ අඩු විදුලි ඒකක ගණනක් භාවිතා කරනු ලබන පාරිභෝගිකයින්. වැඩි විදුලි ඒකක ගණනාවක් භාවිතා කරන පාරිභෝගිකයින්ට අඩු ප්‍රතිශතයකින් තමයි විදුලි ගාස්තු ඉහළ ගියලා තිබෙන්නේ. ඒ වගේම විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අමතර මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් සිදු කරලා තිබෙනවා. නමුත් එම යෝජනාව ඉවත ළමින් ආණ්ඩුව විසින් සිය අභිමතයන් පරිදි විදුලි ගාස්තු සංශෝධනයට කටයුතු කර තිබෙනවා. ගරු කථානායකතුමනි, ආණ්ඩුව මෙහිදී මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනත්වයට හානිවන ආකාරයෙන් කටයුතු කළා තිබෙනවා. ඔබතුමා දකින්න ඇති පහුගිය කාලේ ඒ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පිටරට ඉන්න මොහොතක එයාගේ කාර්යාලයේ සීල් තියෙනවා. එයාගේ ඒ රාජකාරී කරපු ලිපිගොනු සියල්ලක්ම රාජ්‍ය භාරයකට ලබා ගන්නවා. එහෙම කොහොමද හැසිරෙන්නේ ආණ්ඩුව? ඒ වගේම විදුලි බල මණ්ඩලය තුළ සිදුවී ඇති දූෂණ අකාර්යක්ෂමතාවයේ මගින් විදුලි බල මණ්ඩලයට සිදු වූ පාඩුව මහජනතාව මත පටවමින් එම පාඩුව මහජනතාවගෙන් පියවා ගැනීමට ආණ්ඩුව මෙම විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන බවක් තමයි අපිට බොහොම පැහැදිලිව පේන්නේ. මම අවසාන වශයෙන් ගරු කථානායකතුමාගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මේ වන විට ඒකක 30ක් භාවිතා කළ නිවසක විදුලි බිල 260කින් වැඩි වෙලා තියෙනවා. ඒකක 90ක් ඒ භාවිතා කරපු නිවෙස්වල 1800 ඉඳලා 4430 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. හැබැයි ඒකක 200ට වැඩියෙන් භාවිතා කරන නිවසක විදුලි ගාස්තු නංවලා තිබෙන්නේ 32%. බොහොම අසාධාරණ ක්‍රියාවක් සිද්ධ වෙලා තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසම ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු කොමිසමක්. ඒක විදුලි පාරිභෝගිකයාගේ අයිති ආරක්ෂා කරන්නට සිටින ආයතනයක්. එවන් තත්ත්වයක් තුළ එහි ස්වාධීනත්වයට මරු පහරවල් එල්ල කරමින් විටක සමාජිකයන්ව ගෙන්නනවා ජනාධිපති ලේකම් කාර්යාලයට, තවත් විටක තවත් ස්ථානවලට ගෙන්නලා විවිධ සාකච්ඡා පවත්වලා මේ කොමිසම තුළ බෙදීම් ඇති කරලා මේ රටේ විදුලි පාරිභෝගිකයා මේ වගේ පහත් තත්ත්වයකට ඇද දමන්නට මේ රජය කුරිරු වන්නේ ඇයි කියන එක මං අහන්න කැමති, මම බලාපොරොත්තු වෙන ගෞරව ඇමතිතුමාගෙන් මේකට ප්‍රති මේකට පිළිතුරක්. ස්තුතියි.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු සපයා දෙනවා. ගරු කතානායකතුමනි, ඒ වගේම මම හිතන්නේ නිවැරදි විය යුතුයි විපක්ෂ නායකතුමා ප්‍රශ්නය මතු කිරීමේදී මං හිතනවා පළවෙන්ම වැරදි ප්‍රශ්නයක් මතු කරේ. එතුමා එතුමාගේ ප්‍රශ්නේදී මතු කරා මහජන උපයෝගිතා කොමිසමේ දැඩි විරෝධය මත ආණ්ඩුව ගත තීරණයක් කියලා. ගරු කතානායකතුමනි, ඒක නිවැරදි විය යුතුයි. මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙන් තමයි මේ විදුලි බිල සංශෝධනය සඳහා අනුමැතිය ලැබෙන්නේ. එක සාමාජිකයෙක් විරුද්ධ වීම මුළු මහජන උපයෝගිතා කොමිසමම විරෝධය වීම හැටියට හොවා දැක්වීම වැරැද්දක් බව මේ වෙලාවේ මතක් කරනවා. එක සාමාජිකයෙක් මහජන උපයෝගිතා කොමිසම වෙන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා. මේ වෙන විට ඉන්නේ 4 දෙනයි. 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ගේ අනුමැතිය ඇතිව තමයි බහුතර සාමාජිකයන්ගේ අනුමැතියෙන් තමයි මේ විදුලි බිල සංශෝධනය සිදුවෙන්නේ. ඒ නිසා එක පුද්ගලයෙක් මහජන උපයෝගිතා කොමිසම නෙවෙයි කියන එක මේ වෙලාවේ මතක් කරනවා. ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට නබ විදුලි බිල ගාස්තු සංශෝධනය සඳහා සැලකිල්ලට ගනු ලැබූ නිර්ණායක කවරේද? ගරු කතානායකතුමනි, මම හිතනවා විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නේ අහනවා වගේම මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, ආර්ථික ප්‍රතිපත්ති එලි දක්වපු මීට සති දෙකකට පෙරත් එතුමන්ලත් ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියේ තිබුණේ කොස්ට් රිෆ්ලෙක්ටිව් ටැරිෆ් මෙකැනිසම් එකක්. ඒ කියන්නේ ගාස්තු පිරිවැය ආවරණය වෙන අයක්‍රමයක්. ඒ අයක්‍රමයම තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා පිළිතුර පිරිවැය ආවරණ වෙන අයක්‍රමයක්, කොස්ට් රිෆ්ලෙක්ටිව් ක්‍රමයක්. නව විදුලි ගාස්තු සංශෝධනය සඳහා සැලකිල්ලට ගන්න ලොකු මූලික නිර්ණායක ස්වයංක්‍රීය අර්ධවාර්ෂික පිරිවැය අයකර ගැනීම මත පදනම් වූ විදුලි ගාස්තු ගැලපුම් යාන්ත්‍රණයක් හඳුන්වා දීම මෑයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද 22 ඇලීරක් 18.77 ඇලීරක් 604 ඇලීරක් 0.77 හා 2022 11 22 දෙනැති අමාත්‍ය මණ්ඩල සංදේශන අනුව 2023 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සඳහා රජයේ මහා භාණ්ඩාගාරයෙන් සහනාධාර තවදුරටත් ලබා නොදීමට තීරණය කිරීම, 2023 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සිය ජනන සම්ප්‍රේෂණ හා බෙදා හැරීම සඳහා පුරෝකථනය කළ සමස්ත පිරිවැය සහ ආදායම මාස 6-6 යාවත් කාලින කිරීමෙන් පසු පිරිවැය ප්‍රත්‍යක්ෂණය කරන කොස්ට් රිෆ්ලෙක්ටිව් ටැරිෆ් ක්‍රමවේදයකට අනුව සෑම 6 මාසයකට වරක් අයක්‍රමයේ සංශෝධනය කිරීම. අංක 74 ඇලීරක් 2022 ඇලීරක් PE හා 2022 ජනවාරි මාසේ පළවෙනි දිනදී අමාත්‍ය මණ්ඩල සංදේශන අනුව සංශෝධනය කරන ලද විදුලි බල කර්මාන්තය සඳහා වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝදර්ශකයන් සඳහන් විදුලි මිල හා ගාස්තු සම්බන්ධයෙන් ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම, ලංකා විදුලි බල මණ්ඩලය මගින් 2023 වර්ෂය සඳහා විදුලි ඉල්ලුම පුරෝකථනය කිරීම සඳහා පහත නිර්ණායක සැලකිල්ලට ගැනීම. පළවෙනි එක 2022 වර්ෂයේ සඳහා තිබුණු සත්‍ය විදුලි ඉල්ලුම දත්ත පදනම් කරගෙන එයින් ලෝක බැංකුව මගින් 2023 වසරට පුරෝකථනය කළ පරිදි 4% ආර්ථික සංකෝචනයකට අදාළව 2023 විදුලි ඉල්ලුම ගණනය කිරීම, අතීත කාලගුණ දත්ත වාර්තා අනුව ඉදිරි කාලය තුළ ලැබීමට නියමිත වර්ෂාපතනය, බලාගාරවල නඩත්තු කටයුතු සිදු කරන වකවානු, සපුරාගත හැකි තෙල් සහ ගල්ලඟුරු සංචිත ප්‍රමාණය හා ඒවායේ මිල ගණන්, රටේ දකුණු ප්‍රදේශයේ හා සම්බන්ධ වන ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ දැනට පවතින තාක්ෂණික ගැටලු, පුනර්ජනීය විදුලියෙන් උකහාගත හැකි බලශක්ති ප්‍රමාණය. අංක 2 මෙම ගාස්තු වැඩි කිරීමට එරෙහිව මහජන උපකිතා කොමිසමේ ඉදිරිපත් වූ නිරීක්ෂණ සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලැබූ සාධාරණයන් කවරේද? පිළිතුර, මහජන උපකිතා කොමිසමේ සභාවේ සාමාජිකයන් 4 දෙනා අතරින් 3 දෙනෙකුගේ බහුතර මනාපයෙන් විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කරනු ලැබූ නව අයක්‍රමය ක්‍රියාවට නැංවීමට අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කරන ලැබුවේ කොමිසම් සභාවේ සභාපතිවරයා පමණි. අංක 22 ඇලීරක් 18.77 ඇලීරක් 604 ඇලීරක් 0.77 හා 2022 11 වන මාස 22 වෙනි දිනදී අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළ තීරණ පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම් සභාව විසින් 2022 දෙසැම්බර් මාස 22 වෙනි දිනදී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා අමතා ඔවුන්ගේ අදහස් යොමු කර තිබුණි. එම ලිපියට ප්‍රතිචාර වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2023 ජනවාරි මාස 2 වෙනි දිනදීව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට හා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. දෙදස් විසිතුනයි ජනවාරි මස නම්වන දින විදුලි අයක්‍රමයේ සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන ලද තීරණයට අභියෝගයට ලක් කරමින් අභියාචිතකරණය වෙත විදුලි බල හා පුනර්ජනීය බලශක්ති සංගමය සහ තවත් අය විසින් විදුලි බල මණ්ඩලයට සහ වෙනත් 24 දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද අංක CA රිට 37 ඇලීරක් 2023 දරන පෙත්සම ගරු අභියාචනාත්මකරණය විසින් 2023/2/17 දින නිෂ්ප්‍රභා කරන ලදී. විදුලි අයක්‍රම ගණනය කිරීම වල නිවැරදිභාවය තහවුරු කර ගැනීම සඳහා මහජන උපදෙස් කොමිෂන් සභාව මගින් අවස්ථා 7කදී ලිඛිත විමසීම් සිදු කරන ලදී. ඒ සියලු විමසීම් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් අවශ්‍ය පිළිතුරු ලබා දී ඇත. අංක 3 අධික විදුලි ගාස් සංශෝධනයේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිහෝගත කිරීමේදී ලාභදායි ආයතනයක් බව පෙන්වා ආයෝජකයන්ගෙන් වැඩි මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව කරනු ලැබූ ප්‍රයෝගයක් යැයි මහජන උපදෙස් කොමිසමේ සභාපති විසින් සිදු කරන ලද ප්‍රකාශයේ සුළු කොට තැකිය හැකිද? ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? මෙම චෝදනාවන් කිසිවක් මහජන උපදෙස් කොමිසමේ සභාපතිය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට හෝ විදුලි බල බලශක්ති අමාත්‍යාංශය වෙත ලිඛිතව යොමු කර නැත. ඒ වගේම මේ සභාපතිවරයා කියන කිසි දෙයක් දැකීමට ලක් කළ යුතු නැත. ඒක ඔහුගේ පෞද්ගලික සහ දේශපාලන මතයක්. ප්‍රශ්න අංක 2 2023 වර්ෂය සඳහා ජාතික වශයෙන් කොපමණ විදුලි නිෂ්පාදනයක් විදුලි බල පද්ධතියට එකතු කළ යුතුද යන්න රජය ඇස්තමේන්තු කොට තිබේද? ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2023 වර්ෂය සඳහා උත්පාදනය කළ යුතුයයි පුරෝකථනය කර ඇති විදුලි ඒකක ප්‍රමාණය මිලියන 16520 කි. ගිගවට් අවර්ස් 16520. ඒ පසුගිය වසර පහ සමග සැකසීමේදී ඇත්තේ වැඩිවීමක්ද අඩුවීමක්ද? එසේනම් එම කොපමණ ප්‍රතිශතවලින්ද කොපමණ ප්‍රමාණවලින්ද? ලංකා විදුලි බල මණ්ඩලයේ පසුගිය වසර පහ තුළ උත්පාදනය කළ විදුලි ඒකක ප්‍රමාණය සහ 2023 වසරේදී පුරෝකථනය කළ විදුලි ඒකක ප්‍රමාණය සමග සැකසීමේදී පහත වගුවෙන් පෙන්නුම් කරයි. 2018 දළ විදුලි නිෂ්පාදනය ගිගවොට් පැය 15985යි. එය 2023 වර්ෂයේ පුරෝකථන විදුලි ඉල්ලුමත් එක්ක 3% වැඩිවීමක්. 2019 16556යි. 16556 කියලා කියන්නේ 2023 සමග සංසන්දනය කිරීමේ ඒකක ගණන සමානයි. 2020 ඒකක ප්‍රමාණය 16392යි. 2023ට සාපේක්ෂව 1% වැඩිවීමක්. 2021 ඒකක 17378යි. 2023 බලනකොට 5% අඩුවීමක්. 2022 විදුලි කප්පාදුවෙන් ඉතුරු විදුලි ඒකක ප්‍රමාණයද ඇතුළත්ව ගිගවොට් පැය ප්‍රමාණය 17261යි. ඒ 4% අඩුවීමක්. අංක 3 මෙම වසරේ සමස්ත විදුලි ඉල්ලුමෙන් කොපමණ ප්‍රමාණයක් ජල විදුලිය මගින් සිදු කිරීමට අපේක්ෂා කරන්නේද? තාප බලාගාර මගින් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදු කරන ලබන්නේද? ගල් අඟුරු සුළං හා වෙනත් මාර්ග වලින් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වන්නේද? ජල විදුලියෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ 27%ක් ජනනය කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සතු තාප බලාගාර ද්‍රව ඉන්ධන මතින් 13%ක් ලංකා විදුලි බල මණ්ඩලය සතු ගල් අඟුරු බලාගාරය මගින් 28%ක් ලංකා විදුලි බල මණ්ඩලයේ සතු සුළං බලාගාරය මගින් 2%ක් පෞද්ගලික තාප විදුලි බලාගාර මගින් 12%ක් ඒ වගේම පුනර්ජනීය බලශක්ති සාම්ප්‍රදායික නොවන පුනර්ජනීය බලශක්ති ගිවිසුම් ගත වෙලා ඉන්න සැපයුම්කරුවන් මගින් 13%ක් වහලය මත සවිකරන ලද සූර්ය පැනල මගින් 4%ක් ඒ අනුව තමයි 16520ක ගිගවොට් පැය ප්‍රමාණය අපි ආවරණයේ ජනනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම 2023 වර්ෂයේ විදුලි ඉල්ලුම පුරෝකථනය කරන ලැබුවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 4%කින් පහළ යනු ඇතැයි සාමාන්‍ය වර්ෂාපතන සහිත කාලගුණයක් මෙන්ම ගල් අඟුරු නැව් 30ක් ලබාගත හැකි වේ යැයි උපකල්පනයේ මතය. තවද කැලණිතිස්ස බලාගාරය සඳහා අවශ්‍ය නැප්තා සහ ඩීසල් බාධාවකින් තොරව සපයා ගැනීමට හැකිවීමක් සහ ඊට අතිරේකව දකුණු පළාතට මෙගවොට් 110ක අතිරේක විදුලි බල සැපයීමක් ලබා දීමට සිදුවීමක් යන කරුණු සැලකිල්ලට ගන්නා ලදී. ප්‍රශ්න අංක 3 විදුලි බල මණ්ඩලය විසින් සිදු කරන ලද නව විදුලි ගාස් සංශෝධනයෙන් එක් එක් කාණ්ඩයන්ගේ විදුලි ගාස්තුව පෙර පැවති මිලට සාපේක්ෂව කොපමණ ප්‍රතිශතයෙන් වැඩි වී ඇද්ද? ගෘහස්ථ පාරිභෝගික අයක්‍රමය 87%කින් වැඩි වී ඇත. ආගමික සහ පුණ්‍යායතන 64%කින් වැඩි වී ඇත. පොදු කාර්ය ජෙනරල් පර්පස් 55%කින් වැඩි වී ඇත. රාජ්‍ය ආයතන වෙනුවෙන් 62%කින් වැඩි වී ඇත. කර්මාන්ත වෙනුවෙන් 35%කින් වැඩි වී ඇත. හෝටල් වෙනුවෙන් 66%කින් වැඩි වී ඇත. සාමාන්‍ය වශයෙන් කෘෂිකාර්මික 49%කින් වැඩි වී ඇත. වැඩිම ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම සිදු කර ඇත්තේ ඒකක 30 90 අතර අඩුම විදුලි පරිභෝජනකයන් කරන ලබන අඩුහා මැදිහත්ලාභී ගෘහස්ථ පාරුගෙන බව රජය දන්නේද? ගරු කතානායකතුමනි, ඒකක 30 90 අතර විදුලි ගාස්තු කණ්ඩායමක් නොමැති බව ගරු විපක්ෂ නායකතුමාට දන්වා සිටිමි. 3. වැඩි වශයෙන් විදුලි පරිභෝජනය කරනු ලබන පුද්ගලයන්ට විදුලි ගාස්තු ඉහළ යාම සිදු ඇත්තේ අඩු ප්‍රදේශයකින් බව රජය පිළිගන්නේද? එසේනම් මේ සාධාරණ මිල වැඩි කිරීමක් වන්නේ කෙසේද? අඩු විදුලි ඒකක ගණනක් භාවිතා කරනු ලබන ගෘහස්ථ පාරිභෝගිකයන්ට සහනදායී ක්‍රමවේදයක් දියත් කළ හැකි නොවන්නේද? පිළිතුර, අඩුහා මැදි ආදායම්ලාභී ගෘහස්ථ පාරිභෝගිකයන්ට වැඩි ප්‍රතිශතයකින් වැඩි වූයේ පෙර පැවති අය කිරීම ඉතා අඩු මට්ටමක පැවති බැවිනි. පාරිභෝජනයේ වැඩි කාණ්ඩවල දැනටමත් එම ඒකක පියවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් වැය කරන මුදලට වඩා ඉතා වැඩි මුදලකට විදුලිය විකුණනු ලැබේ. එම අතිරික්ත මුදල ඉහත කී අඩු ආදායම්ලාභී කාණ්ඩවලට ප්‍රතිසහනාධාරයක් ක්‍රොස් සබ්සිඩි දීම සඳහා පාවිච්චි කරනු ලැබේ. ඉහත කාරණා අනුව අසාධාරණ මිල වැඩිවීමක් සිදු ඇත්තේ දැනටමත් ඉහළ මිලකට විදුලිය විකුණන කණ්ඩායම්වල සිටින පාරිභෝගිකයන්ට. අඩු ඒකක ගණනක් භාවිතා කරන අඩු ආදායම්ලාභී පාරිභෝගිකයන්ට විදුලි බිල හරහා සහනාධාර දීම කාර්යක්ෂම ක්‍රමයක් නොවේ. එසේ කිරීම මගින් නිවාඩු නිකේතන හොලිඩේ හෝම්ස් ඇතුළුව නිවාස කීපයක ඇති ධනවතුන්ටද ප්‍රතිසහනාධාරු ලැබෙන ඇත. එබැවින් අඩු ආදායම්ලාභී ඍජු වේ ඉලක්ක කර ගනිමින් සහනාධාර ලබා දීම සඳහා ඉදිරියට රජයේ ඉදිරියට බලාපොරොත්තු වේ. අංක 5. පසුගිය වසර 5 තුළ විදුලි බල මණ්ඩලය විසින් ලබා ඇති ලාභ අලාභ වාර්ෂික කොපමණද? ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ගිණුම් වාර්තා අනුව පසුගිය වර්ෂ 5 තුළදී 2018 වර්ෂයේ රුපියල් බිලියන 30.3ක අලාභයක් ලබා ඇත. 2019 වර්ෂයේ රුපියල් බිලියන 97.3ක අලාභයක් ලබා ඇත. 2020 වර්ෂයේ රුපියල් බිලියන 60.4ක අලාභයක් ලබා ඇත. 2021 වර්ෂයේ රුපියල් බිලියන 21.5ක අලාභයක් ලබා ඇත. 2022 වර්ෂයේ රුපියල් බිලියන 167.2ක අලාභයක් ලබා ඇත. 2023 වසරේ විදුලි බල මණ්ඩලය මගින් පුරෝකථනය කළ ලාභ අලාභ කොපමණද? 2023 වර්ෂය සඳහා වලංගුව පැවති අයක්‍රමයේ දිගටම පැවතියේ නම් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 287ක පමණ වාර්ෂික අලාභයක් සිදුවන බව ඇස්තමේන්තු කර තිබුණි. නව විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරන සමස්ත වාර්ෂික ආදායම කොපමණද? නව විදුලි ගාස්තු සංශෝධනය මගින් ලංකා විදුලි බල මණ්ඩලය වාර්ෂික සමස්ත ආදායම රුපියල් බිලියන 722ක් දක්වා ඉහළ යන අතර එමගින් ඉහත අලාභය පියවා ගැනීමට හැකිවනු ඇත. එමගින් පාඩු ලබන්නේ ඇයි පවසන විදුලි බල මණ්ඩලය මින් ඉදිරියට ලාභ සහිතව පවත්වාගෙන හැකිවන්නේද? පිළිතුර, එහෙත් ඉහත කී රුපියල් බිලියන 287ක පාඩුව ගණනය කිරීම සඳහා වාර්ෂික වර්ෂාපතනයේ තෙල් හා ගල්ලංගුරු සැපයුම්වල අඛණ්ඩතාවය මිල ජනන අංශවල නඩත්තු කටයුතු විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ අවහිරතා පුනර්ජනීය විදුලියෙන් උකහාගත හැකි බලශක්ති ප්‍රමාණය වැනි විශාල කරුණු කාරණා ගණනාවක් මත රඳාපවතින බැවින් මින් ඉදිරියට ලාභ සහිතව පවත්වාගත හැකියි ස්ථිරවම පැවසිය නොහැක. එහෙත් 2023 ලංවීම ලංකා විදුලි බල මණ්ඩලය පිරිවැය ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගත් ඉහත කී නිර්ණායකයන්නේ උපකල්පන ඇස්තමේන්තු එලෙසටම පැවතුනොත් ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථිර වශයෙන්ම අලාභ ලැබීමකින් තොරව පවත්වාගෙන යාමට හැකි බව පුරෝකථනය කර ඇත. 5. ප්‍රශ්නය, නොයසේ නම් ඉදිරියේදීත් විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීම උදෙසා නැවතත් විදුලි බිල ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේද? නැතහොත් ඒ සඳහා හඳුනාගත් වෙනත් විකල්ප තිබේද? අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති පොදු ප්‍රතිපත්ති මාර්ගෝෂණයට අනුකූලව මාස 6 විදුලි අයක්‍රමයේ සංශෝධනය කළ යුතුද නැද්ද යන්න පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලබන යෝජනා මත මහජන උපිතා කොමිසම් සභාව විසින් නැගීමක් කර තීරණය කරනු ලබයි. තවද විදුලි උත්පාදනය සඳහා වැයවන පිරිවැය අවම කිරීම සඳහා හැකිතාක් දුරට පුනර්ජනීය බලශක්ති ජාතික පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ඒ අනුව 2026 වන විට මෙගවට් 2559ක් පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. ගරු කතානායකතුමනි, මීට අමතරව ගරු විපක්ෂ නායකතුමා මේකේ නොමැති ප්‍රශ්න කීපයක් ඇහුවා. විශේෂයෙන්ම මේ ලාභ පියවා ගැනීම පිළිබඳව පැහැදිලිවම කිව යුතුයි, මේ ගාස්තු ක්‍රමය තුළින් බලාපොරොත්තු වෙන්නේ විදුලි බල මණ්ඩලයේ පසුගිය වර්ෂවල ඇතිවෙච්ච අලාභයන් පියවා ගැනීම නෙවෙයි. මේ ගාස්තු ක්‍රමය තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ වර්ෂයේ ජනනය සම්ප්‍රේෂණය සහ බෙදා හැරීමට සිදුවන වියදම ආවරණය කරගැනීමේ අය ක්‍රමයක් පමණයි. එනිසා ගරු කතානායකතුමනි සමහර ලාවට අපි දැක්ක ඔබතුමන්ලගේම දේශපාලන කණ්ඩායම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල අන්දක ආචාර්ය හර්ෂද සිල්ලමැතිතුමත් ඉරාන් වික්‍රමරත්නමැතිතුමත් මේ පිළිබඳ පැහැදිලිව සකස් කළ තිබුණා ඔබතුමන්ලා බලයට පත් වුණු කවද දවසක හෝ අය ක්‍රමයේ පාවිච්චි කරන්නේ cost reflective mechanism එක කියන එක. ඒ නිසා ඔබතුමන්ලට ක්‍රියාත්මක කරන්න වෙන්නේ මේ කාරණාවම තමයි. ඒ වගේම ඔබතුමා මතක් කරා ලංකා විදුලිය මණ්ඩලයේ දූෂණ වංචා පිළිබඳව. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ දූෂණ වංචා අපි අවම කිරීමට සහ නැති කිරීමට කටයුතු කිරීමට විවිධ ප්‍රතිපියුදකත කිරීමේ වැඩපිළිවෙල් ඒ වගේම අපි යෝජනා ඉදිරිපත් කරනකට ඒකට විරුද්ධව ඉන්න කණ්ඩායම් එක්ක ඔබතුමා දේශපාලන වශයෙන් සම්බන්ධ වීම තුළ තමයි මේ කටයුත්ත අඩාල වෙන්නේ. ඔවුන්ට අවශ්‍ය සහාය ලැබෙන්නේ. ඒ නිසා සමහර කණ්ඩායම් ඉන්නෝ මේ ආයතන ඇතුලේ දීර්ඝ කාලයක් තිස්සේ වෘත්තීය සමිති එහෙම නැත්නම් දේශපාලන කණ්ඩායම් හැටියට කටයුතු කරමින් ත්‍රස්තවාදීන් හැටියට කටයුතු කරමින් විශේෂයෙන්ම පාලන අධිකාරිය බිත්තිර හේතු කරලා පවතින රජයන් බිත්තිර හේතු කරලා මේ ආයතන පාඩු කරන්න විවිධ පියවර අරගෙන තියෙනවා. නිසා ඒ එකින් එක ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල තුළ අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලගේ සහයෝගය ඇතිව මේ දූෂණේ වංචාව කියන එක නැති කරලා මේ විදුලි බල මණ්ඩලය මීට වඩා ජනතාවට සේවයක් සපයන්න පුළුවන්. අද දවසේ බොහොම සියලු දෙනාට තිබුණ ලොකුම ගැටලුව අඛණ්ඩ විදුලිය සැපයීම. අද අඛණ්ඩ විදුලිය සැපයීමට අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි මේක තමයි දීර්ඝව කිව්වේ අඛණ්ඩව විදුලිය සපයන්න නම් අය ක්‍රමේ යම් වෙනසක් සිදු වෙන්න ඕන. ඒ නිසා එක වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම පහුගිය කාලවල ඔබතුමන්ලා උද්ඝෝෂණය කරේ අඛණ්ඩ විදුලි සැපයීමක් දෙන්න කියලා. පහුගිය කාලේ පැය දෙකක් විදුලිය කැපෙනකොට ඔබතුමන්ලා උද්ඝෝෂණය කර අඛණ්ඩ විදුලි සැපයීමක් දෙන්න කියලා. බොහෝ දෙනෙක් අමතකලා තියෙනවා. පසුගිය අවුරුද්දේ මාර්තු මාසේ මේ කාල වකවානුව තුළ ගරු කතානායකතුමනි පැය 16ක විදුලි කප්පාදුවක් මේ රටේ ක්‍රියාත්මක වුණා. පැය 7ක විදුලි කප්පාදුවක් මාස එකහමාරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වුණා. රාත්‍රී කාලේ හිටපු ජනාධිපතිරගේ නිවස වටලන්න ජනතාව පෙළඹුණේ පැය 16ක් විදුලි කප්පාදුවක් එක්කෙනෙකුට තමයි රටේ හිටපු සියලුම ජනතාව පාරට බැහැලා ජනාධිපතිරගේ නිවස වට කරන්න එදා දවසේ කටයුතු කරේ. ඒ වගේම විශේෂයෙන්ම මේ පහුගිය කාලේ පැය 2ක පැය 3ක විදුලි කප්පාදු නිසා ආර්ථිකයට වෙච්ච හානිය කර්මාන්ත ශාලා වලට දුවන්න සිද්ධ වුණේ විදුලි ජනන යන්ත්‍රවලින්. එතකොට වැය කරන්න සිදු වෙච්ච ඉන්ධන වලට වැය කරන්න සිදු වෙච්ච ප්‍රමාණය ඩීසල් වලට වෙන්න පුළුවන්, ෆර්නස් ඔයිල් වලට වෙන්න පුළුවන්, ඔවුන්ට පාවිච්චි කරන්න තිබුණු අනෙකුත් ඉන්ධන වර්ග වෙන්න පුළුවන් විශාල මුදලක් යට කරන්න සිද්ධ වුණා. ඒ වගේම පමණක් නෙමෙයි, කර්මාන්ත සහ පමණක් නෙමෙයි, මේ සුළු ඉතාමත්ම අඩු විදුලියක් භාවිතා කරන ජනතාවට පවා ඉටිපන්දමක් හරි පත්තු කරා නම් අද රටේ පවතින වෙළඳපොලේ වටිනාකම ගත්තොත් එහෙම සාමාන්‍ය ඉටිපන්දමක් රුපියල් 70යි ගරු කතානායකතුමනි. මම අභියෝග කරනවා පුළුවන් නම් ඒක නැහැයි කියලා කියන්න. දවසකට එක ඉටිපන්දමක් පත්තු කරා නම් දින 30ක් වෙනුවෙන්, ඒ කියන්නේ දවසක රුපියල් 70ක ඉටිපන්දමක් පත්තු කරන්න පුළුවන් පැය විනාඩි 20යි. ඒ පැය විනාඩි 20ක කප්පාදුවක් වෙනුවෙන් පත්තු කරපු ඉටිපන්දම වෙනුවෙන් පමණක් මාසයකට රුපියල් 70ක් එක දවසක වැය වුණා නම් රුපියල් 2100ක් වැය කරලා තියෙනවා මාසයක් වෙනුවෙන් ඉටිපන්දම් වෙනුවෙන් පමණක්. අද අවම ගාස්තු කාණ්ඩේ ඉන්න 0.30යි ඒකක අතර ප්‍රමාණය ඉන්න කාණ්ඩෙට අඛණ්ඩ විදුලිය ලැබෙනවා පැය 24 විදුලිය ලැබෙනවා රුපියල් 1300ක් වෙච්ච ඒ සම්පූර්ණ වියදමට, රුපියල් 1300යි සම්පූර්ණ වියදමට ගැලපෙන්නේ. ඒ නිසා මේක ගැන අපි කල්පනා කරන්න ඕන. පහුගිය කාලේ ඔබතුමාලා සංචාර කර්මාන්ත ගැන කතා කරා, ඔබතුමාම මේ පාර්ලිමේන්තුවේ සංචාර කර්මාන්ත ගැන කතා කළේ කොහොමද? සංචාර කර්මාන්ත දියුණු වෙන්නේ විදුලි කප්පාදුවක් කරනවා නම්. ඔබතුමාලා කතා කළ කිව්වා ඩීසල් වලට මෙච්චර වැය වෙනවා, මේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ ඩීසල් ටික ලැබෙන්නේ නැහැ, මේ ඉන්ධන ලැබෙන්නේ නැහැ සමහර විදුලිය පවත්වගෙන යන ඒ වෙලාවේ විදුලිය කපනකටත් ඔබතුමන්ලා පන්දම් අල්ලගෙන උද්ඝෝෂණය කරා. දැන් අඛණ්ඩව විදුලිය දෙනකටත් පන්දම් අල්ලගෙන උද්ඝෝෂණය කරනවා. මට තේරෙන්නේ නැහැ ඔබතුමන්ලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ නිසා කරු කතානායකතුමනි, අඛණ්ඩ විදුලිය ලබා දීම තමයි ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්ති තීන්දුව. සහනාධාර ලබා දෙන නොහැකි කියන එක විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කිරීමේදී අපිට තිබුණු කොන්දේසියක් තමයි රජයේ ආයතන පවත්වාගෙන යෑම සඳහා මහා භාණ්ඩාගාරයේ මැදිහත් වෙලා අමතර මුදල් ලබා දෙන්න බෑ. ඒ නිසා අපිට ඉතිහාසයේ පුරාවට අපිට මුදල් දෙන්න සිද්ධ වුණා. අපි සහනාධාර දුන්නා. ඒ සහනාධාර දුන්න නිසා ජනතාවට තේරුණේ නෑ අපි මුදල් ගෙවලා ගන්නේ පිරිවැය ආවරණය වෙන ගාස්තු ක්‍රමයකින් කියන එක. ඒක තමයි තිබුණු වැරදි අවබෝධය. අද ඉන්ධන ටික බෙදා ගන්න පුළුවන්කම තියෙන්නේ, අද විදුලිය ලබා දෙන්න පුළුවන්කම තියෙන මේ නිසා. නමුත් එක දෙයක් මම පිළිගන්නවා, අපේ ජනන සැලසුම වෙනස් වෙන්න ඕන. පසුගිය සතිය අපි අපේ ජනන සැලසුම දීර්ඝ කාලීන ජන සැලසුම පාර්ලිමේන්තුවට අපි සභාගත කරා 2042 දක්වා සැලසුම. ගරු කතානායකතුමනි, අපේ ජනන සැලසුමේ පළවෙනි 70 ගල්ලංගුරු වලින් ජලවිදුලියෙන් සහ පුනර්ජනීය බලශක්ති බලාගාරවලින් අපි ජනනය කරන විදුලියට යන ප්‍රමාණය ඒ 70%ට යන ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් යනවා ඉතුරු 30% ජනනය කරන්න. ඒක තමයි අර ලංකා විදුලි බල මණ්ඩලයේ සතු ඩීසල් බලාගාර, ලංකා විදුලි බල මණ්ඩලයේ සතු නැත්ත බලාගාර, ලංකා විදුලි බල මණ්ඩලයේ සතු දැවිතෙල් බලාගාර, පෞද්ගලිකව භාවිතා කරන දැවිතෙල් සහ ඩීසල් බලාගාර. මෙන්න මේ 30%ට යන පිරිවැය අඩු කිරව නැත්නම් අපිට ජනන වියදම අපිට අඩු කරගන්න බෑ. ඒ නිසා තමයි අද මේ වටපිටාව නිර්මාණය වෙන්නේ. අපි විදුලිය මිලදී ගන්නකට ඒ සැපයුම්කරුවන්ටත් ගෙවන්න පුළුවන්කම තියෙන්න ඕන. සැපයුම්කරුවන්ට ගෙවන්න බැරි නම් කවුරුත් අවිල ආයෝජනය කරන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ගාස්තු අයක්‍රමයේ කිරීම නිසා එකක් අඛණ්ඩ විදුලි ජනතාව සැපේනවා. වෙනදට වැඩි වියදමකට අඩුවෙන් අඛණ්ඩ විදුලි ලංකා විදුලි බල මණ්ඩලෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සැපයුම්කරුවන්ට පුනර්ජනී සැපයුම්කරුවන්ට මීට වඩා හොඳ වටපිටාවක් නිර්මාණලා තිනෝ අලුතෙන් ඇවිල්ලා එකතු කළ පුනර්ජනීය බලශක්ති ප්‍රබවයන් අපේ ජනන සැලසුමට එකතු කරන්න. ඒ තුලින් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසෙ වෙනකට සංශෝධන සිදු කිරීමේදී අඩු කරන්න තව පුළුවන් ද අඩු කරන්න. දෙසැම්බර් වෙනකට අනිවාර්යයෙන් අපි දන්නවා අපිට තව අඩු කිරීමක් කරන්න පුළුවන් වෙනවා කියලා මේ ජනන සැලසුම ක්‍රියාත්මක වීමේදී. එසා ගරු කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා ප්‍රතිවිහගත කිරීමේ සැලසුම අපි මාසයක් යනකට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ තම උන්නාසරගේ සහාය දෙන්න එතකට පුළුවන් අපිට ජූලි මාස වෙනකට තවත් මේ විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන්න.
ඔව් විපක්ෂ නායක
මම ස්තුතිවන්ත වෙනවා අමතුමාට මේ ලබා දුන්න පිළිතුරු ලබා දීම පිළිබඳව. හැබැයි මම එතුමාට කියන්න කැමති ඔබතුමා කතා කරා කොස්ට් රිෆ්ලෙක්ටිව් ප්‍රයිස් මෙකනිසම්. ඒ කියන්නේ පිරිවැය කේන්ද්‍ර කරගත් මිල තීන්දු කිරීම. ඒක තමයි සමගි ජන බලවේගෙත් ප්‍රතිපත්තිය. හැබැයි අපිට පේන විදිහට කොස්ට් රිෆ්ලෙක්ටිව් ප්‍රයිස් මෙකනිසම් එකක් නෙවෙයි, අපිට පේන්නේ ලොස් රිෆ්ලෙක්ටිව් ප්‍රයිස් මෙකනිසම් එකක්. පාඩුව කේන්ද්‍ර කරගත් මිල ගණන කිරීමක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව ගරු කථානායකතුමනි, එතුමා කිව්වා මේ එතුමාට තේරෙන්නේ නැහැ කියලා මේ ඒකක 30 සිට ඒකක 90 දක්වා මේ කරුණු කාරණා පිළිබඳව. මම ගරු කථානායකතුමාට කියන්නම්, ඒකක 30ක් පාවිච්චි කරන අයට මිල වැඩි වෙලා තියෙනවා 360 සිට 1300 දක්වා 100ට 261. එතකොට ඒකක 60 පාරිභෝජනයට ගන්න අයට 680 සිට 2560 දක්වා වැඩිවීම 276. එතකොට ඒකක 90 දක්වා, ඒකක 90 දක්වා වැඩි වෙලා තියෙනවා 1800 සිට 4430 දක්වා වැඩිවීම 146. එතකොට ගරු කථානායකතුමනි සාපේක්ෂව බලන්න ඒකක 120 පාවිච්චි කරන අයට වැඩිවීම 174. ඒකක 180 පාවිච්චි කරන අයට 142. ඒකක 200 පාවිච්චි කරන අයට 132. මේ අසාධාරණකම තමයි මම ඔබතුමාට පෙන්වලා දුන්නේ. ඒ නිසා කියන්න එපා මේ 30 සිට 90 දක්වා එහෙම දේවල් නැහැ කියලා, මේක තියෙනවා. එතකොට මම ඒකයි කියන්නේ, මම ඔබතුමාට කියන්නේ උපයෝගිතා කොමිසම ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව මේට වැඩිය මහජන හිතකර යෝජනාවක්. මේ මේට වැඩිය මහජනතාවට හිතවාදී යෝජනාවක්. කරුණා කරලා ඒක දිහා බලලා මිනිස්සු ගැන හිතලා, සාමාන්‍ය මිනිස්සු ගැන හිතලා, අඩුවෙන් විදුලි පාරිභෝජනය කරන අයට 261යි 276යි 146යි වැඩිවීම, අනිත් අයට ඊට වැඩිය අඩු ප්‍රතිශතයක්. ඊළඟ කාරණාව ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා අපේ ඇමතිතුමා කොහොම හරි ඍජුව හෝ වක්‍රව කටින් එළියට ආවා IMF කොන්දේසි කියලා. එතකොට පුන පුනාම අපි මේ පාර්ලිමේන්තුවේ ඉල්ලනකොට IMF ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකේ තොරතුරු දත්ත අපිට ලබා දෙන්නේ කියලා, ඒක ලබා දුන්නේ නැහැ. නමුත් එතුමාගේ පිළිතුරේ බොහොම පැහැදිලිව කිව්වා IMF කොන්දේසි මත අපිට කියලා තියෙනවා එක එක ආයතන නඩත්තුව සඳහා මුදල් ලබා දෙන්න එපයි කියලා. ඒ ආයතනව තමන් විසින්ම නඩත්තු වෙන්නට ඕනේ කියලා.
මං එතුමා ඔය එක කොන්දේසියක් එළියට දැම්මා, මම ඉල්ලීමක් කරනවා ඔය කොන්දේසි 15ක්ද කොහෙද තියෙනවලු ඕක නොපැකිලිව ඉදිරිපත් කරන්න. One last point. අවසාන පොයින්ට් එක, එතුමා කිව්වා ඉටිපන්දමක මිල ගැන. ඉටිපන්දමක මිල මේ රටේ 120,000 ජනතාව දන්නවා. ඒක තමයි මේ රට බංකොලොත්තුණු එකේ ප්‍රතිඵල. රට බංකොලොත් භාවයට පත්තුණු එකේ ප්‍රතිඵල. මේ රට බංකොලොත් කරලා, මේ රට විනාශ කරලා, මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කරලා, අඩුම ගානේ විදුලි බිල වැඩි කිරීමක් සිදු වෙනවා නම් ඒකට හරියාකාර ජස්ටිෆිකේෂන් එකක් තියෙන්නට ඕන. ඒක යම්කිසි සාධාරණ පදනමක් මත ඒ වැඩි කිරීම කරන්නට ඕන. ඒ නිසා ගරු ඇමතිතුමාගේ මම ඉල්ලීමක් කරනවා, මේ පාරිභෝජනය කරන ඒකක ප්‍රමාණයට සාපේක්ෂව තමුන්නාන්සෙලා මේ අසාධාරණ විදුලි වැඩි කිරීම, බිල වැඩි කිරීම ඒක නතර කරලා නැවතත් වරක් හිතලා බලලා තමුන්නාන්සෙලාගේ වැඩි කිරීම ජස්ටිෆයි කරන්න පුළුවන් ආකාරයට, මිනිස්සුන්ට විශ්වාසනීයත්වයක්, ක්‍රෙඩිබිලිටි එකක් ඇති වෙන ආකාරයට මේක ක්‍රියාත්මක කරන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා.
කතානායකතුමනි, මම හිතනවා නැවත වතාවක් නිවැරදි කළ යුතුයි විපක්ෂ නායකතුමා. මේකේ කිසිම ආකාරයක පාඩුව පියවා ගැනීමක් ආවරණය වෙන ගාස්තු ක්‍රමයක් නෙවෙයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි නැවත වතාවක් කියන්නේ මේ ගාස්තු ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ ජනන වියදම, සම්ප්‍රේෂණ වියදම, බෙදා හැරීමේ වියදම කියන එක පමණක් ආවරණය වෙන කොස්ට් රිෆ්ලෙක්ටිව් ටැරිෆ් මෙකැනිසම් එකක් පමණයි ක්‍රියාත්මක වෙන්නේ. මේ අතීතයේ සිදුවෙච්ච පාඩු පියවා ගැනීමට කටයුතු කරන ගාස්තු අය කිරීමක් නෙවෙයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් වෙනමම වැඩපිළිවෙළක් මුදල් අමාත්‍යාංශ හරහා සිදු වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපි හංගන්න දෙයක් තිබුණේ නැහැ. මුලින් ඉඳලම අපි කියපු කාරණාව තමයි 2023 වර්ෂයේ ජනවාරි මාසේ ඉඳලා මහා භාණ්ඩාගාරයේ හරහා කිසිම අමතර මුදලක් රජයේ ආයතන නඩත්තු කිරීම සඳහා යොදවන්න බෑ කියන එක. ඒක මම හිතන්නේ ඔබතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළෙත් ඔබතුමා තියෙනවා. මම දන්නේ ඔබතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ඔබතුමා කියවලා නැද්ද කියලා. ඔබතුමාලා හැදුවා රෝඩ් මැප් එකක්. ඔබතුමාලා එලි දැක්කුවා මීට සති 3කට ඉස්සෙල්ලා රෝඩ් මැප් එකක්. රාජ්‍ය ආයතන කොහොමද පවත්වාගෙනන්නේ, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද, කොහොමද කොස්ට් රිෆ්ලෙක්ටිව් කරන්නේ කියලා. එක්ක ඔබතුමාට කියන්නේ නැතුව ඔබතුමාට හදලා දීපු එක්කෙනා ඒක ඇතුලේ දාලා තියෙනවා. ඔබතුමාලගේ ආර්ථික දැක්මේ තියෙන්නේ කොස්ට් රිෆ්ලෙක්ටිව් වගේම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යන. ඒක තමයි ඔබතුමාලගේ තියෙන්නේ. ඒක තමයි මේ ආණ්ඩුව කරලා තියෙන්නේ. ඔබතුමාට තියෙන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව ඔබතුමාට කලින් ඒ හැම එකක්ම කරලා තිබීම. ඒ නිසා අද දවසම නෙවිත ගරු කතානායකතුමනි, අකණ්ඩ විදුලිය ලබා දීම ගැන සතුටු වෙන්න ඕන විපක්ෂ නායකතුමා. ඔබතුමාට එක සටන් පාඩයක් නැති වෙලා තියෙනවා. සටන් පාඩ එකක් නෙමෙයි, මේ අමාත්‍යාංශ සටන් පාඩ දෙකක් නැති කරලා තියෙනවා. එකක් ඉන්ධන පෝලිම නැති කරලා තියෙනවා. දෙවැනි එක විදුලිය අකණ්ඩව ලබා දෙන කටයුතු කරලා තියෙනවා. මේක තමයි ඔබතුමාලට තිබුණු පහුගිය කාලේ තිබුණු දේශපාලන සටන් පාඩ. ඒ සටන් පාඩ දෙකම මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අවසන් කරලා තියෙනවා කියන එක ගරු කතානායකතුමනි අපි කියන්න ඕන. ඒ වගේම ගරු කතානායකතුමනි, මෙතුමා අහපු ප්‍රශ්නෙට තමයි මම පිළිතුරු දුන්නේ. අපේ තියෙනවා විදුලි ඒකක පිළිබඳව කටයුතු කරන කාණ්ඩ වෙනම තියෙනවා. ඔබතුමා මගෙන් අහලා තිබුණේ ඒකක 30.90 අතර කාණ්ඩයක් ගැන. ඒකක 30.90 අතර කාණ්ඩයක් කියලා විදුලි බල මණ්ඩලයේ එහෙම ගය ක්‍රමයක් නැහැ. ඒකක 0.30 තියෙනවා, 30.60 තියෙනවා, 60.90 තියෙනවා, 90.120 තියෙනවා, 120.180 තියෙනවා, 180ට ඉහළ තියෙනවා. ඔබතුමා මගෙන් ඇහුවා නම් 0.30 අතර කොහොමද, 30.60 අතර කොහොමද, 60.90 අතර කොහොමද කියලා මම ඒකට පිළිතුරු ලබා දෙනවා. ඔබතුමා එක්කෝ ඔබතුමා නෙවෙයි වෙන්නේ නැති මේ පිළිතුර මගෙන් අපේක්ෂාවෙන් ප්‍රශ්න ලියන්නේ නැත්තේ. ඔබතුමා මම හිතන්නේ එක්කෝ කියෙව්වේ නැත්නම් දන්නෙත් නැහැ. ඒක නිසා මම දන්නේ නැහැ ඔබතුමා අහපු ප්‍රශ්නෙට තමයි මම පිළිතුරු ලබා දීලා තියෙන්නේ. ඒ වගේම එතුමාම කියපු එක හොඳයි ගරු කතානායකතුමනි, ඒකක 30ක් දක්වා අර වැඩි වෙච්ච ප්‍රමාණය කිව්වා වගේ එතුමා කිව්වා රුපියල් 1300 වැය වෙන්නේ මුළු මාසෙටම. එතන මුළු මාසයක් ඒකක 30ක් පාවිච්චි කරන එක්කෙනාට රුපියල් 1300 ගෙවන්න ඕන අපේ විදුලි බල මණ්ඩලෙන් ලබා ගන්න විදුලියට. ඒක තමයි මම කිව්වේ පැයක් විදුලි කප්පාදු කරලා තිබුණා නම් ඉටිපන්දමක් පත්තු කරලා තිබ්බනම් රුපියල් 2100ක් වියදම් කරනවා ඉටිපන්දමට විතරක්. ඉටිපන්දමටත් ගෙවනවා විදුලි බල මණ්ඩලයටත් ගෙවනවා. දැන් ඉටිපන්දමට ගෙවන 2100 ගෙවන්න ඕන 1300ක් ගෙවලා අකණ්ඩ විදුලිය ගන්න පුළුවන්. දෙවනි කාණ්ඩේ ගත්තත් රුපියල් 2500කට වැඩිය වැඩි වෙලා නැහැ ගරු කතානායකතුමනි. එනිසා ඉහළ කාණ්ඩය ගැන ඔබතුමා කතා කරා. ඉහළ කාණ්ඩේ ඉන්න පිරිස දැනුත් ගෙවනවා අපේ සාමාන්‍ය ජනන වියදම රුපියල් 48,742 ඒකකයකට. 48,742 දැනුත් ගෙවනවා ඉහළම ඉන්න එක්කෙනා රුපියල් 75. එතන රුපියල් 75 ඉන්න එක්කෙනා දැනුත් ගෙවනවා 90%කට වැඩි ජනන වියදමට 90%කට වැඩි ප්‍රමාණයක් දැන් ගෙවනවා දැන් තියෙන ජනන සාමාන්‍ය වියදමට වැඩි. ඒකයි කරු කතානායක තුනේ cost reflective වෙන්න ඕන මේ දෙක ගේන්න ඕන එක්තරා තැනකට. ඒක තමයි cost reflective mechanism එකක් කියලා කියන්නේ. ඒ නිසා මම හිතනවා ඔබතුමන්ලා ඕනනම් ප්‍රශ්නයක් කියනවනම් අපේ ජනන කොහොමද වියදම අපි ගණනය කරේ පරෝකතනය කරේ කියලා ඔබතුමා ලිඛිතව ඉල්ලන්න ඒ පිළිබඳව අපි ඕන පිළිතුරක් දෙන්න. ඒ වගේම පහුගිය කාලේ මතයක් හැදුවා පරෝකතනය කරලා තියෙනවා අපේ ජෙනරේෂන් එක අපේ ජනනය පරෝකතනය කරලා තියෙනවා ඕවර් එස්ටිමේට් කරලා කියලා. වැඩිපුර ප්‍රමාණයක් කියලා. ගරු කතානායකතුමනි සංඛ්‍යා ලේඛන වලින් පෙන්වන්න පුළුවන් පසුගිය මාසවලත් ජනවාරි පෙබරවාරි පෙබරවාරි 16න් පස්සෙත් අපේ තියෙන ජනන සැලසුම ඇතුලේ අපේ ජනනය වෙච්ච ප්‍රමාණය අඩුවක් වෙලා නැහැ ගරු කතානායකතුමනි. ඒ කියන්නේ විදුලි බිල වැඩි උණයි කියලා අපේ ඉල්ලුම අඩුවක් වෙලා නැහැ. ඊයේ දවසේ ගත්තත් ගිගවොට් පැය 44.8ක් ඊයේ දවසේ ජනනය වෙලා තියෙනවා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. පසුගිය සතියේ ගත්තොත් එම 47.48 ගිය අවස්ථා තියෙනවා. ඒ නිසා මේ විදුලියේ ඉල්ලුමේ අඩුවක් වෙලා නැහැ කියන එක තමයි අපිට පේන්නේ පහුගිය පෙබරවාරි 15 ඉඳලා. හැබැයි අඩුවීමක් තියෙනවා නම් ඉදිරි මාස දෙක ඇතුලේ ජූලි මාසේ කරන සංශෝධන ඇතුලේ ඒ පිළිබඳව අධ්‍යයනයක් කරලා මහජන උපකිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම කරු කතානායකතුමනි නැවත වතාවක් තව වැරද්දක් කරා මහජන උපකිතා කොමිසම විරුද්ධ වෙච්ච කියලා. මහජන උපකිතා කොමිසම විරුද්ධ වුණේ නැහැ. මහජන උපකිතා කොමිසම යම් යෝජනාවක් දුන්නා. ඒ යෝජනාවට පක්ෂව හිටියේ එක සමාජිකයයි ඉතුරු සමාජිකයන් තිදෙනාම ඒ යෝජනාවට විරුද්ධව තමන්ගේ ඡන්දය පාවිච්චි කළා. විදුලි බල මණ්ඩලයේ ඉදිරිපත් කරපු යෝජනාවට අනුමැතිය දුන්නා. ඒ නිසා ඔබතුමාට ගන්න බෑ. මම අර කලිනුත් කිව්වා මේ මහජන උපකිතා කොමිසමේ සභාපතිවරයා දේශපාලන කණ්ඩායමක ජාතික ලැයිස්තුවෙන් එන්න ඉන්නේ. ඒ නිසා කොහෙන්ද දන්නේ එන්න ඉන්නේ. ඒ නිසා ඔබතුමා බලාපොරොත්තුවක් කර තියාගෙන ඉන්නවා නම් ඔය මිනිහගේ උගුල් වලට නම් අහුවෙන්න යන්න එපා, ලනු නම් කන්න යන්න එපා කියන එක විතරක් කියන්න ඕන.
කබීර් රෂී මන්තිවා
මේ මම මේ ආගෙන හිටියා මේ ඇමතුමා දැන් මේ වීරයෙක් වගේ විනාඩි ගානක් කතා කරලා ගණන් හිලව් කියාගෙන. එතුමා පළමුවෙන්ම මට පුදුම හිතුණා අර ඉඳගෙන ඉන්න සගයෝ අපුඩිත් ගහනවා. ඔබතුමාගෙන් අහන සරල ප්‍රශ්නය මේ අර්බුදය නිර්මාණය කරේ කවුද? වග උත්තරකරුවෝ කවුද? ඔබතුමා නියෝජනය කරන කඳවුර ඔබතුමන්ට තමයි මේකට මේ ප්‍රතිව්‍යවගත කිරීම කරන්න දුන්නේ නැත්තේ. 1994 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා රට බාර දෙනකොට ඊට කලින් මේ රටේ 100%ක් ජලවිදුලියෙන් සැපයුම තිබුණා. ඊට පස්සේ කිසි දෙයක් කරේ නැහැ. ඔබතුමන්ට තමයි ඕක හොර ගුහාවක් කරේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා කියන ජනතාවට ඕක බර උගලන්න කියලා ඔබතුමන්ලා වරද කරලා
තියෙන්නේ. එන කොහෙද වැඩක්?
ගරු කතානායකතුමනි මට කනගාටුව තියෙන්නේ මට පෙර හිටපු බලශක්ති ඇමතිවරයා කතා කරේ. පිරිපහදුවක් ගේන්න මුල් ගලක් තිබ්බා හම්මන්තොට. පිරිපහදුවක් හදන්න මුල් ගලක් තිබ්බා. මුල් ගල තාම තියෙනවා එතන. මා මෙතන තියෙනවා. ඔබතුමාට වගකීම තිබෙන කාලේ පිරිපහදුව නවීකරණය කරන්න, මේ රටේ ඉන්ධන අවශ්‍යතාවයන් පිළිබඳව කටයුතු කරන්න, මේ රටේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට කිසිම දායකත්වයක් ලබා දෙන්නේ නැතුව දැන් ඇවිල්ලා අර්බුද වැඩි කරලා අර්බුද නිර්මාණය කරලා ඒ කාලයන් තුලදී ඔබ තමුන්නාසර ගන්න ඕන තීන්දු ගන්න කොන්දක් තිබුණ නැහැ ඔබතුමාට. කොන්දක් තිබුණ නැහැ. ඔබතුමාට කොන්දක් තිබුණ නැහැ ගන්න ඕන තීන්දු ගන්න. ඒ නිසා ඒ කොන්ද
බොහොම ස්තුතියේ ප්‍රශ්න කාලය අවසන්යි.
ඒ නිසා ඔබතුමාට
ප්‍රශ්න කාලය අවසන්යි. අතුරුදී රතු ස්වාමීන් වහන්සේ පස්සේ යන්න.
ඔබතුමාට ගන්න බැරි වෙච්ච
හරි. දැන් මේ ප්‍රශ්නේ අවසන් ඔබතුමාගේ ප්‍රශ්නේ අවසන්යි. අතුරුදී රතන ස්වාමීන් වහන්සේ.
ගරු කතානායකතුමනි අදම ඔබතුමන් මේ සභාවේ අවධානය යොමු කරන්නේ විශේෂයෙන්ම භාෂා මාධ්‍ය පිළිබඳ විශේෂයෙන්ම නීති අධ්‍යාපනයේ භාෂා මාධ්‍ය පිළිබඳ ප්‍රශ්නය. 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරාම ගොඩක් අය විරුද්ධ වුණා. ඊට පස්සේ දැන් අපි දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාව බවට පත් කරලා තිබෙනවා. එදා 1956 මේ රටේ 3% වෙච්ච ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව තියෙද්දි කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. හැබැයි සිංහල භාෂාව 75%කට වැඩි කතා කරන භාෂාව රාජ්‍ය භාෂාව කරාම බොහෝ අය විරුද්ධ වුණා. නමුත් ගරු කතානායකතුමනි අද වෙනකොට රටේ නීති අධ්‍යාපනය පිළිබඳව විශාල විවාදයක් ඇති වෙලා තිබුණත් සමාජයේ තියෙන වෙනත් ප්‍රශ්න නිසා ඒක එතනම් කරලියට ඇවිල්ලා නැහැ. මේ රටේ ජනගහනයේ 77% පමණ සිංහල ජාතිකයන්. එමෙන්ම සමස්ත ජනගහනයේ 90%කට ආසන ප්‍රමාණයකට සිංහල භාෂාව කතා කිරීම ගන්නට හැකි බව මම අනුමාන කරනවා. රජ ආයතන බොහෝ කට සිදුවන්නේ සිංහල භාෂාවෙන්. ලංකාවේ නීති අධ්‍යාපනය ආරම්භ වූ යුගයේ නීතිය සම්බන්ධ සියලු පොත්පත් තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා නීති අධ්‍යාපනය කටයුතු සිදුවේ ඉංග්‍රීසි භාෂාවෙන්. එම කාලයේදී ගම්බද ඉංග්‍රීසි අධ්‍යාපන ලැබූ දක්ෂ දරුවන්ට නීති ශේෂයට පිවිසීමට අසීරු වුණා. නමුත් පසුව ක්‍රමයෙන් සිංහල භාෂාවෙන් නීති පිළිබඳ පොත්පත් ප්‍රකාශන පළමුව ක්‍රමයෙන් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සිදුවීම නිසා බහුතරයේ ග්‍රාමීය දක්ෂ සිංහල දරුවන්ට නීති ශේෂයට පිවිසීමට හැකි වුණා. මෙවන් තත්ත්වයක් මත නීති අධ්‍යාපන සභාව විසින් 22.8 අලෙගිරා 13 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එම නීති විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙහිදී මේ 2025 දී, ඒ කියන්නේ මුළු නීති අධ්‍යාපන ප්‍රශ්න පත්‍රයම ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීම පිළිබඳ ප්‍රතිපත්තියකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒක හරිද වැරදිද කියලා එක පැත්තකින් ප්‍රශ්නයක් තියෙනවා. කනේ වෛද්‍ය පීඨයේ බටහිර අධ්‍යාපනයක් නිසා ඒක ඉංග්‍රීසි භාෂාවෙන් දුන්නට කමක් නැහැ. මේ රටේ බහුතර ජනතාවකට නීතියේ තීන්දුව ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක දෙමළ ජනතාවටත් සිංහල ජනතාවටත් දෙපිරිසටම මානව හිමිකම් කඩවීම. ඒ වගේම සිංහල භාෂාව නීතිය පිළිබඳ උගන්වන්න අදහස් ප්‍රකාශ කරන්න භාෂාවේ කිසිම ගැටලුවක් තියෙයි කියලා මේන් ලෝකෙදී කිසි කෙනෙක් කල්පනා කරන්නේ නැහැ. දැනට තියෙන ප්‍රශ්නය මෙම නිවේදනයේ මගින් දරුවන්ට අසාධාරණයක් සිදුවන බව පිළිබඳ මම හිතන්නේ දරු අමාත්‍යතුමා අදහසක් ඉදිරිපත් කරයි කියලා. ඒ වගේම නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට සීමා කිරීමෙන් අපි පිළිගන්නවා ගරු කථානායකතුමනි, ඉංග්‍රීසි භාෂාවේ හැකියාව වර්ධනය කරන්න ඕන. සාමාන්‍ය පෙළ විභාගයේ 3/1 සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි පාස් වෙන්නේ නැහැ. ඒක වැඩි කරන්න ඕන. ඒ වගේම ජාත්‍යන්තර දැනුම ලබා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාවේ හැකියාව අපි වර්ධනය කරන්න ඕන. ඒ වගේම අතිරේක විශේෂ ප්‍රශ්න පත්‍රයකින් නීති පීඨයේ හෝ නීති විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතාය වර්ධනය කරන්න පුළුවන්. නමුත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ ලිවීම ඉංග්‍රීසි භාෂාවට යොමු කිරීමෙන් දෙමළ ජනතාවටත් සිංහල ජනතාවගෙත් මානව හිමිකම් කඩවෙනවා. ඒ වගේම එක විවස්ථාව ඇතුලේ ඒ කියන්නේ අපිට තියෙන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් කඩවීමකුත් සිදු වෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමා මේ පිළිබඳ උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ බද්දගම සිලිඳුගේ නවකතාව ලෙනාඩ්ඩු 1800 ගණන් වල ලියපු පොත. ඒකේ තත්වයට අපි යලි යනවාද කියන ප්‍රශ්නය අද ඇවිල්ලා තියෙනවා. මේ ගැටලුව නිසා විශේෂයෙන් මොනරාගලාදී ප්‍රදේශවල විශේෂයෙන්ම ගොවි කලාපේ ජනතාවට මේ අධිකරණමය ක්‍රියාවලියේදී විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිළිබඳ ඇමතිතුමා අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, පූජ්‍ය අත්වැත්ලී රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මතු කරපු ප්‍රශ්නය මීට පෙර මෙම ගරු සභාවේ මාස 3-4ක් තිස්සේ දිගින් දිගටම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ගරු මන්ත්‍රීතුමාලා විසිනුත් මතු කරලා තියෙනවා. ගරු කථානායකතුමනි, නීති විද්‍යාලය පාලනය කරන්නේ කවුන්සිල් ඔෆ් ලීගල් එඩ්යුකේෂන් නීති අධ්‍යයන ආයතනය මගින්. මේ 1900 අංක 2 දරන ආඥා පනත මගින් ස්ථාපිත කරන ලද ආයතනයක්. මේ ආයතනයේ පාලනය පාලක මණ්ඩලය බවට පත්වන්නේ නිල බලයෙන් ගරු අගවිනිසුරුතුමා, ගරු නීතිපතිතුමා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ විෂයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන එම විෂයන් පිළිබඳව ප්‍රවීණත්වයක් ඇති 4 දෙනෙක්ගෙන් සමන්විත මුළුමනින් 7 දෙනෙකුගේ කවුන්සිලයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කිරීම පිළිබඳව මේ පනතේ 7 වගන්තියේ යටතේ රීති අනුනීති සැදීමේ බලය නීති අධ්‍යයන සභාවට තියෙනවා. ඒ නීති සකස් කිරීම සිදු කළ යුත්තේ අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව විද කොන්ෆරන්ස් ඔෆ් ද මිනිස්ටර් ඉන් ද සබ්ජෙක්ට් ඉන් චාර්ජ් ඔෆ් ද ජස්ටිස්. එතකොට මේ ආකාරයට මේ භාෂා ප්‍රශ්නය මේක හුඟක් මම පිළිගන්නවා සංවේදී මාතෘකාවක්. 2013 වසරේ නීති අධ්‍යයන සභාව විසින් එවකට හිටපු අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව රීති කීපයක් සම්මත කරනු ලැබුවා, රීති කීපයක් සකස් කරනු ලැබුවා. ඒ රීති අනුව නීති විද්‍යාලයේ වසර 3 විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවටත්, ඒ වගේම නීති විද්‍යාලයට ඇතුළත් වීමට අවම උපරිම වයසක්
වසර 35ක් විය යුතු බවටත් රීති සකස් කරා. මේ පිළිබඳව නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගේම සමාජයේත් විශේෂ විශාල විරෝධතාවයක් මතු වුණා. භාෂා ප්‍රශ්නය සහ වයස ප්‍රශ්නය කියන කාරණේ දෙකම සම්බන්ධව 2015දී මා අධිකරණ අමාත්‍යවරයා විදිහට පත් වුණාට පස්සේ මේ ප්‍රශ්න දිගින් දිගටම මේ ආකාරයට මේ සභාවේ මතු කරපු වෙලාවේ එම රීති වෙනස් කරලා නීති විද්‍යාලයේ විභාගවලට සිංහල භාෂාවෙන් හෝ දමිළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැමති භාෂාවකින් පහසු භාෂාවකින් ලිවීම සඳහා ප්‍රතිපාදන සකස් කරලා දුන්නා. ඒ වගේම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තිබෙන අයිතියක් තමයි ඕනෑම පුරවැසියෙකුට වයස් ભેදයකින් තොරව ඉහළම අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි කියන කාරණය. ඒ හේතුව නිසා ඒ වයස සීමාවත් ඉවත් කරනු ලැබුවා. දැන් එම ප්‍රශ්නයම වෙනත් ආකාරයකින් මේ වතාවේ මතුවලා තිබෙනවා. 2020 දෙසැම්බර් මාසයේ පළ කරපු නිකුත් කරපු ගැසට් පත්‍රයේ ඇතුළත් රෙගුලාසිය 90 වසර 3ක කාල සීමාවක් තුළ පිළිවෙලින් විභාග ප්‍රශ්න පත්‍ර 3ක් පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ විභාග ප්‍රශ්න පත්‍ර 5ක් අවසාන වසරේ ප්‍රශ්න පත්‍ර 8ටම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පිළිතුරු දිය යුතු බවට මේ රීතිය සකස් වෙලා තිබෙනවා. දැන් මේ හදපු රීති ගැසට් පත්‍රයේ පළ කරලා තිබුණාට 2020 දෙසැම්බර් මාසේ 30 වෙනිදා මේ රීති තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. පනත ආඥාපනත අනුව කියන්නේ ගරු කතානායකතුමනි, every bylaw, rule or order made by the council shall be published in the gazette and shall come into operation on the day date on such application, publication or on such later date as may be specified by the law, rule or order as the case may be. Every bylaw, rule or order made by the council shall, as soon as convenient after its publication in the gazette, be brought before the parliament for approval. එතකොට මේ කරු කතානායකතුමනි, මේ වගේ රෙගුලාසියක් හදපුවාම හැකිතාක් ඉක්මනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ආඥා පනතේ සඳහන් කරලා තියෙනවා. ඒ පනත ඒ රෙගුලාසි සම්මත වුවහොත් ඒ දිගින් දිගටම ඒ රීතියක් නීතියක් බවට පත් වෙනවා. ඒ පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළොත් ප්‍රතික්ෂේප කළ දින සිට ඒ අවලංගු නීතියක් විදිහට සැලකෙන්නට ඕන කියලා. ඉතින් මෙතෙන්දි කරුණු දෙකක් තියෙනවා, තර්ක දෙකක් ඉදිරිපත් වෙනවා ගරු කතානායකතුමනි. මේ තර්ක දෙකේම සාධාරණ පදනම් තියෙනවා. නීති අධ්‍යයන සභාව මේ මතයට එළඹෙන්න හේතුව විදිහට ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයේ අඩු නීතිඥවරු නිර්මාණය කිරීම තුළ ඔවුන්ටම විශාල අසාධාරණයක් වෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් නීති විද්‍යාලයේ සහ නීති උපාධිය විශේෂයෙන්ම හදාරපු උදවිය විදේශ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි භාෂාවෙන් නීති උපාධිය හදාරලා එන අය ඉංග්‍රීසි අධ්‍යයනය පිළිබඳ ඉංග්‍රීසි නීති ක්‍රියාත්මක කිරීම තර්ක කිරීම යනාදී කාරණාවලදී විශේෂ දක්ෂතාවයක් දක්වනවා. ඒක නිසා ඉංග්‍රීසි ප්‍රවීණතාවයක් නොමැති ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වෘත්තියෙන් යම් ආකාරයකට කොන්වීමක් සිද්ධ වෙනවයි කියන පදනම. එතකොට මේ නීති අධ්‍යයන සභාව ඉදිරිපත් කරන තර්කය අපි පිළිගන්නවා. ඒ ප්‍රවීණතාවය නැති උදවියට නීති ශාස්ත්‍රය තුළ ඉහළට යන්න, ඒ වගේම ජාත්‍යන්තර තුලයට ගිහිල්ලා තමන්ගේ වෘත්තියේ හැකියාවන් තුලින් කටයුතු කිරීම දක්ෂතා පෙන්වීමට ඔවුන්ට අවස්ථාව අඩුවීමක් හෝ නැතිවීමක් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් පහුගිය මාස කීපය පුරාවටම මාවත් මුණ ගැහුණ සංදේශය ඉදිරිපත් කළා. මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දුක් ගැනවිල්ලත් ඒකත් සාධාරණ එකක් කියලා අපි පිළිගන්නට ඕන. ඈත පිටිසර ගම්මානවල අධ්‍යාපනය ලබලා නීති විද්‍යාලයට එන දරුවෝ එක්කෝ සිංහල භාෂාවෙන් නැත්නම් දමිළ භාෂාවෙන් තමයි මූලික අධ්‍යාපන කටයුතු කරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තම අපේ අධ්‍යාපන පද්ධතිය පරිපූර්ණ නැහැ. මොකද ගම්බද පළාත්වල අපිම දන්නවා ගරු කතානායකතුමනි, ඔබතුමත් දන්නවා ගම්බද පළාත්වල ඉංග්‍රීසි අධ්‍යාපනය පාසල්වල ඉතා ඉහළ ප්‍රමිතියකින් ලබා දෙන්නේ නැහැ තාම. ඒ තියෙන අවස්ථා හරි අවමයි. ඒක නිසා මේ දරුවෝ ඉදිරිපත් කරන ප්‍රශ්න තමයි අපිට විභාගයේ සිංහල භාෂාවෙන් ලියන්නට පුළුවන්, සමත් වෙන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් උත්තර ලියන්න ගියොත් අපිට මේ විභාගයේ සමත් වෙන්න බෑ. හැබැයි අපි විභාගයේ සමත් වුණොත් අපිට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන අපේ ප්‍රවීණතාවය පෙන්වන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ඉදිරිපත් කරන තර්කය ගරු කතානායකතුමනි, මමත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉඳලා නීති උපාධිය දක්වාම සිංහල භාෂාවෙන් තමයි අධ්‍යයනය කළේ. මට පෙර අධිකරණ ඇමතිවරයා විදිහට කටයුතු කරපු ගරු රවුෆ් හකීම් ඇමතිතුමා තමයි එදා 2013 ඒ රෙගුලාසි ඉදිරිපත් කරේ. එතුමත් මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. එතුමත් එතුමාගේ මව් භාෂාවෙන් අධ්‍යයනය ලැබලා තමයි පසුව ඉංග්‍රීසි ප්‍රවීණත්වය ලබා ගත්තේ. එතකොට මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රශ්නය තමයි අපිට මේ කඩුල්ල පැනගත්තොත් අපේ ප්‍රවීණත්වය අපි හදාගන්න අපිට පුළුවන්. හැබැයි මෙතනින් අපි ඉදිරියට අපිට යන්න දුන්නේ නැත්තම් මේ විභාගේ සමත් වෙන්න අපිට තියෙන ඉඩකඩ ඇහිරුවොත් එම ඒගොල්ලන්ගේ ජීවිත අඳුරු වෙනවයි කියන කාරණය. අනිත් පැත්තට අපි තව පැත්තක් බලන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට ගරු කතානායකතුමනි, මේ තුළ විශාල වශයෙන් යම් ආකාරයකට තරුණ අසහනයක් සෑම සමාජයක් තුළම නිර්මාණය වෙන්නට ඉඩකඩ තියෙනවා. මේ කිසිදු ભેදයක් නැහැ. සිංහල, දමිළ, මුස්ලිම් මේ ජන කොටස හැමෝම මේ භාෂා දෙක, එක්ක සිංහල එක්ක දෙමළ, මේ භාෂා දෙක පිළිබඳව තමයි ඒ කණ්ඩායම් හැමෝටම මේ ප්‍රවීණතාවය තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට අධ්‍යාපනය ලබන්න තිබෙන මාර්ගයක් අහුරා දැමීම සාධාරණ නැහැ කියන කාරණේත් අපි පිළිගන්න ඕන. නමුත් මේ සියලු කාරණා ඉදිරිපත් කරමින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යම්කිසි ආකාරයකින් ප්‍රමාද කිරීමක් මම සිද්ධ කළා. ඒක නොසලකිල්ල නිසා නෙවෙයි, ඒ මාස 3-4ක කාලය තුළ මම දැඩි උත්සාහයක් දැරුවා. විශේෂයෙන්ම නීති අධ්‍යයන සභාවේ ගරු සභාපති අගවිනිසුරුතුමා එතුමාට කරුණු ඉදිරිපත් කරලා කීප වතාවක්ම මේ ගැටලුව පිළිබඳව සාධාරණ විසඳුමක් දෙන්න කියලා ලිඛිතව ඉදිරිපත් කිරීම් කීපයක් කළා, වාචික ඉල්ලීම් කීපයක් සිද්ධ කරා. නමුත් නීති අධ්‍යයන සභාව විදිහට සභාව එකඟතාවයක් දක්වලා නැහැ ඒ උදවිය සකස් කරපු මේ රීති වෙනස් කරන්න. ඒක නිසා මීට පෙරත් මම පාර්ලිමේන්තුවේදී කිව්වා එහෙම එකඟතාවයකට එන්නේ නැත්තම් අමාත්‍යවරයා විදිහට මට වගකීමක් තියෙනවා මේ 2900 මීට අවුරුදු 223කට පෙර සම්මත කරපු මේ ආඥාපනත අනුව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේ ආඥාපනත එක අවස්ථාවක් විතරයි සංශෝධනය වෙලා තියෙන්නේ. ඒ 1974 ගරු සිරිමා බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමියගේ කාලයේදී එවකට අධිකරණ අමාත්‍ය ගරු ෆිලික්ස් ඩෑස් බණ්ඩාරනායක මැතිතුමා නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිංහලෙන් කරගෙන යාම සඳහා, සිංහලෙන් සහ දෙමළ භාෂාවෙන් කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දෙන්න විතරයි මේ පනත සම්මත මේ සංශෝධනය කරනු ලැබුවේ. ඒ වකවානුවේම තමයි මහාධිකරණ පිටවලයි මහාධිකරණවල නඩු විභාග සිංහලෙන් සහ දෙමළෙන් ඇසීම සඳහා කටයුතු සම්පාදනය කරනු ලැබුවේ. ඉතින් ඒක නිසා කරු කතානායකතුමනි, මේක ඉතාමත්ම සංවේදී ප්‍රශ්නයක්. දෙපාර්ශ්වයේම ඉදිරිපත් කරන කරුණවල සාධාරණතාවයක් තියෙනවා. ඒ සියලු දෙනාගේම සියලු පාර්ශ්වයන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් එකඟතාවයක් මත මේ ප්‍රශ්නේ විසඳන්න මම මාස 4ක් තිස්සේ දැඩි උත්සාහයක් දැරුවා. නමුත් ඒ තාමත් සාර්ථක නොවීම නිසා ඊයේ දිනේදීත් මේ පාර්ලිමේන්තුව ඉදිරියටත් ඇවිල්ලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් උද්ඝෝෂණය කරා. ඒ අනුව අවසාන වශයෙන් මේ පිළිබඳව තීරණ ගැනීමේ බලය තිබෙන්නේ මෙම පාර්ලිමේන්තුවට. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය ඇතුළත මේ රෙගුලාසි පද්ධතිය ගැසට් පත්‍රය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවේ ගරු ඇමතිතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා ඒ පිළිබඳව තීරණයක් ගනු ලබා දෙයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී Yes, please.
Thank you. Honorable Minister, is there a way out by delaying the effective date of those regulations? Because from interaction that I've had with the students, all that they are saying is give us a little more time. They also realize, even the honorable member who asked the question conceded medicine and other subjects are taught in English. Now, it goes more for law because 85 to 90% of our law is only in English. And as you said, it creates a division between lawyers, those who are proficient in English and those who are not. And those who are not able to really practice because the entire body of law, almost the entire body of law, is in English. Even the statutes that we have in Sinhala and Tamil, interpretation is given and by the Supreme Court and the Court of Appeal, and those reports are only in English. So it's very difficult for anybody to practice. So my question is it possible when you bring the regulations to delay the effective date and then find some way of increasing the proficiency of English, particularly for those who practice law? Thank you.
Okay. In fact, that I appreciate that the suggestion made by Honorable Member, that I also hold the same view. In fact, Honorable Speaker, I have written two letters to the Chairman of the Council of Legal Education by proposing to delay the implementation of these rules for a period of 3 years. In fact, that I believe, Honorable Speaker, that is the most practical way of resolving this issue without going for a confrontation. In fact, even today morning that I made a request to the Honorable Chief Justice, the Chairman of the Council of Legal Education, that will be an easy way of resolving this issue without having debates and going for confrontation, because any debate or confrontation is not good for the Council of Legal Education, not good for the law college, not good for the legal profession. I will make another attempt as Honorable Member suggested.
Thank you. Honorable Bandara Mantituma.
Garu Kathanayakathumani, Mama me sabhave nathi velaye mage nama sandahan karamin Tusar Indunil Mantituma hari hati karunu nodana mata barapatala chodanawak kara. විශේෂයෙන්ම කුරුණෑගල වැවිලි සමාගමට අයත් ඔලියදෙනිය වතුආයේ ඒ කළමනාකාරීත්වයේ විසින් ගන්න ලබන ඒ රාජකාරිමේ තීන්දුවක් මත පස්වගයක් ඉවත් කරනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඒ ගම් ප්‍රදේශවාසීන්ට මම අවස්ථාවක් ලබා දුන්නත් ජනතා විමුක්ති පෙරමුණේ සහ සමගි ජන බලවේගය අය ඒක වැළැක්වුවා ඒ අයට ඕන වෙලා තිබුණා මෙතන උද්ඝෝෂණයක් සංවිධානය කරලා මට දේශපාලන වශයෙන් මඩ ගහන්න Tusar Indunil Mantrituma මොනවත් දන්නේ නැතුව ඒක යටින් ඉඳලා සංවිධානය කරලා එතෙන්ට ගිහිල්ලා කතාවක් ඉල්ලලා කතාව ඒ ප්‍රදේශයේ ඒකට සුබවාදීව දායකත්වයේ දුන්නායි කතාව දෙන්න බෑ කිව්වම් පච වෙලා ආවේ දැන් මෙතන සභාවේ ඇවිල්ලා කියනවා ශාන්ත බණ්ඩාර ඒකට සම්බන්ධයි කියලා එයා දන්නෙත් නැ අපි මේ වෙනකොට ඒක නවත්තලා තියෙන්නේ ඒ නිසා ඒ කරුණ හරියට දන්නේ නැතුව මේ උත්තරීතර සභාවට ඇවිල්ලා එක එක්කෙනාට චෝදනා කරන්න එපා මං ගෞරවයෙන් ඉල්ලා සින්නවා ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා
කතානායකතුමනි මේ ශාන්ත බණ්ඩාර මැතිතුමා මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැහැ අතරම වැවිලි අමාත්‍යංශරත් කුරුණෑගල වැවිලි සමාගමෙන් විධිමත් ටෙන්ඩර් කැඳවීමෙන් පස්සේ මේක ලබා දීලා තිබෙන්නේ ඉතින් ඒ සම්බන්ධයෙන් කිසියම් පාරිසරික ගැටලුවක් තියෙනවා ඒක ඒ කටයුතු අවසන් වෙනකන් පාරිසරික වාර්තාවක් ලැබෙනකන් මේ කටයුතු නවත්වන්න කියලා මම නියෝග කරලා තියෙනවා ඒ නිසා මේ ශාන්ත බණ්ඩාර මැතිතුමා මේ කටයුතු කිසිම සම්බන්ධයක් නැහැ ඒක වැවිලි කර්මාන්ත අමාත්‍යංශ යට තියෙන්නේ විධිමත් ලෙස මේ කටයුතු සිදු කරනවා
කොහොම ස්තුතියි ප්‍රධාන වැඩකතු ආරම්භී යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩකටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යාන්වලින් නිදහස් විය යුතුය.
සභාවේකද
ආයි දෙක වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ ප්‍රේමනාත් සි දොළත්ත මහතා විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩුවේ ඇති බවට 2023 මාර්තු 7 වෙනි දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විද්‍යාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යස්වරණ යොමු කළ යුතුය.
සමාජිකංගද
ආයි